අපි SBS සිංහල වැඩසටහනෙන් දැන් කතාබහ කරන්න යන්නේ තවත් සුවිශේෂී කාරණාවක් පිළිබඳව. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාව යනට පුළුවන්, ලංකාවේ යනට පුළුවන්, එහෙම නැත්නම් අනෙකුත් රටක වෙන්නට පුළුවන්. ශ්‍රී ලාංකිකයෙක් ජාත්‍යන්තර ජයග්‍රහණයක් කළා යනවා නම්, නැත්නම් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබා ගන්නවා නම්, ශ්‍රී ලාංකේය නාමය ඉහළින් ඔසවා තබන්නට ඔහුට හැකියාවක් හෝ ඇයට හැකියාවක් තිබෙනවා නම්, අපි ඔහු හෝ ඇය පිළිබඳව නිරන්තරයෙන්ම ඔබට තොරතුරු ගෙන එනවා. ඒ වගේ සිනමාවෙන් ජයගත්ත තවත් තාරුණ්‍ය චරිතයක් පිළිබඳව තමයි අපි කතාබහ කරන්නේ. මං හිතන්නේ ඔබ මීට පෙරාතුවත් SBS සිංහල වැඩසටහනෙන් දෙවතාවක්ම මොහු සහ මොහුගේ සිනමා නිර්මාණය පිළිබඳව අහන්නට ඇති. අපි SBS සිංහල වැඩසටහනෙන් ගෙනාපු සාකච්ඡා මේ වැඩසටහන හරහා නුවන් ජයතිලක කියන සිනමාකරුවාගේ, තරුණ සිනමාකරුවාගේ සුළඟ අප රැගෙන යාවේ කියන සිනමා කෘතිය 58 වෙනි ආසියානු පැසිෆික් සිනමාවලලේ 2018 බෙස්ට් ස්ටෝරි තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරීපත් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳව තමයි කතාබහ කරන්නේ. සහ මේ චිත්‍රපටයේ තවමත් ශ්‍රී ලංකාවේ තිරගත වෙලා නැහැ. ඉතින් ඔහුගේ සූදානම කොහොමද මේ චිත්‍රපටය ලංකාවේ ඉන්න සිනමා ප්‍රේක්ෂකයන් වෙත ගෙන යන්නට කියන කාරණා පිළිබඳව තමයි අපි අද කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මොහොතේදී අපි නුවන්ව සම්බන්ධ කරගන්නවා. නුවන් ඉන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර. ලන්ඩන් නුවර ඉඳලා නුවන් ජයතිලකව අපි සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් සුබදාසනක් නුවන්.
ආයුබෝවන් අපිට නම් ඇත්තම සුබ රාත්‍රියක්.
ඔව්, මං හිතන්නේ පෑය 9ක වෙනසක් තියෙනවා නේද නුවන්?
ඔව්, විශාල වෙනසක් තියෙනවා.
හොඳයි නුවන්, අපි සාකච්ඡාවට පිවිසෙමු. මේ දැන් ඔබගේ චිත්‍රපටය සුළඟාප රැගෙන යාවේ චිත්‍රපටය 58 වෙනි ආසියානු පැසිෆික් සිනමා උළෙලේ 2018 බෙස්ට් ස්ටෝරි කියන තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරීපත් වෙලා තියෙනවා. මේ තේරීමේ නිදාන කතාව පිළිබඳව අපි පොඩ්ඩක් මුලින්ම කතා බහ කරමු.
ලෝකේ අනිත් රටවල්වල චිත්‍රපටි උළෙලවල්වලට චිත්‍රපටිය ඇතුළත් කරමින් පසුගිය වසර දෙක පුරාවටම මම විවිධ තරංගකාරී ඉසව්වලට මගේ චිත්‍රපටිය ඇතුළත් කරා. එහෙම ඇතුළත් කරලා කියන්නේ චිත්‍රපටියක කාලය ඇත්තටම මේ වසර දෙකක් වගේ තමයි මේ චිත්‍රපටියක කාලය තියෙන්නේ. නිෂ්පාදන වර්ෂයේ සිට ප්‍රකාශයට පත් කරාට පස්සේ වසර දෙකක් තුලදී තමයි ලෝකයේ සිනමා උළෙලවල් වලට ඉදිරිපත් කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මගේ මේ වසර දෙක ගෙවි අවසන් වෙන මොහොතේ අන්තිම චිත්‍රපටි උළෙලවල් කීපය තමයි මේක. සෑහෙන කාලෙකට උඩදී මේ චිත්‍රපටි උළෙලට ඇත්තටම මම මේකට ආයුධපත්‍ර දැම්මේ. ඉතින් ඒක පාත්තම මේ මෑතදී තමයි ඒක දැනගත්තේ. මේ පසුගිය දවස්වල මේකේ අවසාන වටේට මම තේරියා තිනවා කියලා. ඉතින් අනිත් චිත්‍රපටි උළෙලවල් වලට ආයුධම් කරා වගේම මේකත් අන්තර්ජාලයෙන් ආයුධම් කරපු උළෙලක්. විශේෂයෙන්ම මේක කැපී පෙනෙන උළෙලක් නිසා මම ඉතාම උනන්දුවෙන් මේක වෙනුවෙන් බලාගෙන හිටියා. මම හිතුවේ නෑ මට මේ අවස්ථාව හම්බෙයි කියලා. නමුත් මේ අවස්ථාව වාසනාවකට හම්බුණා මට.
හොඳයි නුවන්, දැන් අපි දන්නවා විශේෂයෙන්ම බොහොම දෙනෙක් දන්නවා මේ ආසියානු පැසිෆික් සිනමා උළෙල කියන්නේ මේ ලෝකයේ තියෙන පැරණිතම සිනමා උළෙල වලින් එකක් කියලා. නුවන්, දැන් මේ විදිහේ කාරණාවක් අපි ඇහුවොත් එහෙම දැන් සාමාන්‍යයෙන් සිනමාකරුවෙක්ගේ සිනමා කෘතියක් මේ ජාත්‍යන්තර සිනමා උළෙලකට සහභාගී කරවීම ඒ චිත්‍රපටයට මොන වගේ වටිනාකමක්ද ලබා දෙන්නේ? ඒ වගේම දැන් මේ සුළඟ අප රැගෙන යාවේ ඔබේ චිත්‍රපටය මේ ආසියානු පැසිෆික් සිනමා උළෙල සඳහා තෝරා ගැනීම මොන වගේ වටිනාකමක්ද ඔබේ සිනමාපටයට එකතු කරන්න කියලා?
මම හිතනවා මේක ලෝකේ මම සහභාගී වුණු දැනට මම නියෝජනය කරලා දෙනවා චිත්‍රපට උළෙලවල් 10%කට වැඩි ප්‍රමාණයක් තරඟකාරී අංශයන්. ඒ උළෙලවල් වලින් මම ඉතාම කැමති සහ ඉතාම ආකර්ෂණීයම සිනමා උළෙල මගේ උළෙලවල් ලේඛනයේ තියෙන මේ චිත්‍රපට උළෙල මගේ තේරිච්ච ඒවාන් බලද්දී. ඔබ මත කරපු පළවෙනි එකට ඉස්සෙල් උත්තරයක් කියන්න, චිත්‍රපට උළෙලකට චිත්‍රපටියක් තේරෙනවා කියලා කියන්නේම අපේ වගේ තුන්වෙනි ලෝකයේ රටක සිනමාව තුළින් අපිටම කියලා අපේම හඳක් නැති රටක විශේෂයෙන්ම චූල කර්මාන්තයක ඉතා කුඩා මට්ටමින් සිනමාව කර්මාන්තයක් විදියට තියෙන දූපත් කේන්ද්‍රීය රටක සිනමාවක ඉදිරි අභියෝගයන් දැන් වෙද්දී අපේ සිනමා ශාලාව වේගින් වැසෙමින් අපේ ප්‍රේක්ෂකාගාරයේ බිඳ වැටෙමින් සිනමාව විශාල ව්‍යසනයකට යමින් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ලෝකයේ අනෙක් රටවල්වලත් මේක වෙමින් තියෙනවා. නමුත් ලංකාව වගේ චූටි කර්මාන්තයක් තියෙන රටක මේක ඉතාම ඛේදාන්තයක් පෙන්නුම් කරමින් තියෙනවා. ඉතින් එතකොට නිර්මාණ කරණයේදී, ඒ කියන්නේ සිනමාව තම වෘත්තිය කරගත්ත කෙනෙකුට වෙන කරන්න දෙයක් දන්නේ නැත්නම් සිනමාවම කරන්න වෙනවා නම් ඔවුන්ට තෝරගන්න වෙනවා තමන්ගේ සිනමා නිර්මාණයක්. විශේෂයෙන් සිනමාව කියලා කියන්නේ දවන්ත කර්මාන්තයක්. ඒකට ඊට පස්සේ තියෙන මුදල් මිලියන් ගණනින් විශාල මුදල් තියෙන්නේ. කාගේ හෝ මුදල් තියෙන්නේ. වෙළඳ පොළට ඉදිරිපත් කරලා තමයි මේ මුදල් නැවත වතාවක් වියදම් කරපු මුදල හෝ එහෙම නැත්නම් සිනමාව කර්මාන්තයක් වෙන තැනදී ඒ නිමි භාණ්ඩයක් වෙච්ච ගමන් මේ ලාභ රූපේන කර්මාන්තයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේකෙදි නිර්මාණකරුවන් මූණ දෙන ඉතාම අසීරුම දේ තමයි තමන්ගේ නිර්මාණයට ඕනි කරන වෙළඳපොළක් එහෙම නැත්නම් තමන්ගේ ප්‍රේක්ෂකාගාරය ජයග්‍රහණය කරන එක. ඉතින් මෙතනදි චිත්‍රපට උළෙලවල් ඉතාම තීරණාත්මකයි. ලෝකයේ ඇත්තටම චිත්‍රපට උළෙලවල් පටන් ගත්තේම මෙන්න මේක නිසාම තමයි. දැන් අපි ගත්තොත් එහෙම මේ මේ සිනමා උළෙල ලෝකයේ තරණීම සිනමා උළෙල වසර 58ක් මේ පරණයි. 950 දශකයේ මුල් භාගයේ තමයි මේ චිත්‍රපට උළෙල පටන් ගන්නේ. ඉතින් ඒකට සමගාමීව අපි යුරෝපේ පැත්තට පොඩ්ඩ මේක ආසියාවේ සිද්ධ වෙනකොට අපි යුරෝපේ පැත්තට පොඩ්ඩ හැරිලා බලුවොත් එන්න කාන් එහෙම නැත්නම් කෑන් සිනමා උළෙල ප්‍රංශයේ තියෙන මේ උළෙල 940 දශකයේ මුල් භාගයේ තමයි පටන් ගන්න. එතකොට ඊට සමගාමීව වගේ තමයි මේ උළෙල පටන් ගැනීම තියෙන්නේ. මොකද යුරෝපයේ කාන් උළෙල පටන් ගන්නෙම ඉන්ටර්නැෂනල් ප්‍රොඩියුසර්ස් මෙම්බර්ස් අසෝසියේෂන් කියලා කියන ආයතනය නිෂ්පාදක ගුරුන්ගේ සම්මේලනය ඒක පටන් ගන්න යුරෝපීය කලාපයේ තියෙන චිත්‍රපටි වලට වෙළඳපොළක් නිර්මාණය කරගන්න يعني චිත්‍රපටි මිලදී ගන්න ඊළඟට බෙලාහරින්න නිෂ්පාදක වරුන් ඊළඟට අධ්‍යක්ෂකවරුන් නිර්මාණකරුවන් එකිනෙක මුණ ගැහෙන කිසියම් මධ්‍යස්ථානයක් කිසියම් එකතුවක් කිසියම් කේන්දරයක් මත තමයි කලින් මුදල දිවෙන්නේ. මම හිතන්නේ මේකට පැරලලින්ම තමයි ආසියානු කලාපයේදී මේ චිත්‍රපට වල බිහි වෙලා තියෙන මොකද මේ චිත්‍රපට වල මූලාරම්භකයා බලුවොත් එහෙම මේ රන්ඩන් සංස්කෘතියන මේ විශාල දැවැන්ත හොංකොං මූලික කරගත් ව්‍යාපාරිකයා ඔවුන්ට හඳුන්වන්නේ ආසියානු එන්ටර්ටේන්මන්ට් කර්මාන්තයේ බෝග ලගිරාජ්‍ය කියලා. ඔහු පිළිබඳ සටහන් ලියන ජාත්‍යන්තර විශ්ලේෂකයන් ඔහුගෙන සඳහන් කරන්නේ මොකද හොංකොං නගරයේ තමයි ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන් එක ලෝකෙ සිද්ධ වෙනකොට මේ කාර්මික විප්ලවය දෙනකොට ආසියානු කලාපින් ඒ සලකුණ මතු කරමින් මතු වෙන ඊළඟ නගරය. එතකොට මෙතනදී සිනමාවටත් ඒගොල්ලන් සිනමාවත් ඇත්තම ආසියානු කලාපයේ මූලික කරගන්න හොංකොං කියන්නේ විශාල කර්මාන්තයක් කර්මාන්ත නගරයක්. ඒ විදිහෙන් අපේ ලංකාවට විශාල සම්බන්ධයක් තියෙන ලංකාවේ අනිත් දැනික් කර්මාන්තය ඔයගේ විවිධ කර්මාන්ත හොංකොං වල අද වෙනකොට අතීතයේ ඉන්න හොංකොං වල දේවල් හුවමාරු වෙච්ච තැනක්. මෙතනදී ආසියානු කලාපයේ නිර්මාණකරුවන්ට ඔවුන්ගේ චිත්‍රපටි අලෙවි කරගන්න උදාහරණයක් හොයාගන්න ඒ වගේ නිෂ්පාදකයන් හොයාගන්න කිසියම් මධ්‍යස්ථානයක් අර කාන් වගේම එකට එකම වෙච්ච තැනක් තමයි මේක. ඉතින් ඒක නිසා ලෝකෙ තරණය චිත්‍රපටි උළෙලක් මේක ආසියාවේ මෙතන තරණය එක කියලා කිව්වොත් නේදී මෙතනදී මූලිකම සංවිධාන ශක්තිය තමයි ෆෙඩරේෂන් ඔෆ් මෝෂන් පික්චර්ස් ප්‍රොඩියුසර්ස් කියලා කියන සංවිධාන ව්‍යූහය. මේ ව්‍යූහය පන්සේදී මම අර කලින් මතු කරා වගේ ඉන්ටර්නැෂනල් ෆෙඩරේෂන් ඔෆ් ප්‍රොඩියුසර්ස් අසෝසියේෂන් එක වගේම මේක ආසියාවේදී ඉතාම බලවත් සංවිධානයක්. මෙතන ඉන්නවා චිත්‍රපට බෙදාහරින්නෝ, චිත්‍රපට මිලදී ගන්නෝ, ඒවට මුදල් ගන්නෝ ආයෝජකයෝ විවිධ විවිධ ආයෙන්නෝ දැන් මේ VOD වගේ අලුත් මේ කේබල් ඊළඟට අන්තර්ජාලය හරහා චිත්‍රපට මිලදී ගන්න බෙදාහරින්නෝ වගේ Netflix වගේ ආයතන තමයි දැන් මෙතෙන්ට එකතු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පසුබිමකින් ආපු ඒක කොටසක් තමයි මේ චිත්‍රපට උළෙල. ඉතින් මේක හරිම වැදගත් වේවි කියලා මට හිතෙනවා. මේ මේ උළෙලට සහභාගී වීමෙන් හම්බ වෙන විශේෂයෙන්ම මේ චිත්‍රපට උළෙලක තියෙන්නේ ඔබට මතු කරන්න ඔබත් දන්නවා ඇති මේ මේවා නෙට්වර්ක් මේ පුද්ගල ජාලය තමයි මේ උළෙලකින් ගොඩක් සිද්ධ වෙන මූලික වැඩ. දැන් උදාහරණයක් විදිහට මම ලන්ඩන් ආසියානු චිත්‍රපට උළෙලේ මගේ චිත්‍රපටයේ තිරගත කිරීමම හේතුවකින් එතනින් අඳුනගත්ත සම්බන්ධතාව ටික නිසාම ඔබ ජීවත් වෙන මෙල්බර්නේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට මට එන්න පුළුවන් වුණා. මෙන්න මේ වගේ මේ චිත්‍රපට උළෙලවල වල එකිනෙකට එකක් එකිනෙකට උන බැඳිච්ච සම්බන්ධතා ජාලයක් තියෙනවා. මම උදාහරණයක් විදිහට ගත්තොත් මගේ ප්‍රදර්ශනය කළ දෙන චිත්‍රපට උළෙලවල සමූහයම ගත්තොත් එකිනෙකට එකක් ඈඳිච්ච සම්බන්ධතා දෙකකින් මට හම්බෙච්ච මේ අවස්ථා. මොකද මගේ පසුබිමේ නැහැ කලාවට සම්බන්ධ කිසි කෙනෙක් හෝ මගේ පවුල් පසුබිමේ නැහැ. මම අලුත්ම නිර්මාණකරුවෙක්. මට මඟ පෙන්වන්නේ හිටියෙත් නැහැ. මමම තනියම මේ උළෙලවල් වලට අප්ලයි කරලා ඒවට ගිය කෙනෙක්. ඉතින් එතකොට මේ හම්බෙච්ච සම්බන්ධතාවලින් තමයි මම ඉදිරියට මේක අරගෙන ගියේ. ඉතින් මම හිතනවා මෙතන මේ ගැදරින් එක මේ ආසියානු සිනමා බයස් වගේ ඩිස්ට්‍රිබියුටර්ස් වගේ ගැදරින් එක මට මේ උළෙලේදී ඒ සම්බන්ධතාව වැඩගත් වෙයි මගේ සිනමාවේ අනාගතේට ඊළඟ චිත්‍රපටයට හොඳ තෝතන්නක් හදන්න මේ සම්බන්ධය වැදගත්ය කියලා මට හිතෙනවා.
හොඳයිනවා අපි දැන් මේ සිනමා උලෙලවල් පිළිබඳව කතා බහ කරපු නිසාවෙන්ම මා කැමති ඔබෙන් දැනගන්නට දැන් මේ වන විටත් විදේශ සිනමා උලෙලවල් කිහිපයක්ම ඔබේ චිත්‍රපටය සුළඟාප රැගෙන ආවි කියන චිත්‍රපටය නියෝජනය කරලා තියෙනවා. දැන් මේ තාක් දුරට මේ චිත්‍රපටය හිමි කරගත් සම්මාන සහ ඇගයීම් පිළිබඳව අපි සඳහනක් කළොත්
ලෝක ප්‍රකට හූස්ටන් සම්මාන උලෙලවල් ස්ටීවන් ස්පිල්බර්ග් ඔහුගේ පළවෙනි සිනමා පටයට සම්මාන හිමි කරගත්ත මැගීමට ලක්වෙච්චි හූස්ටන් සිනමා උලෙල එක ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි. ලංකාවේ අධ්‍යක්ෂකවරු කීප දෙනෙකු මැගීමට ලක්වගෙන ඒකෙදි රෙමි සම්මානයක් අපිට හම්බුණා, බ්‍රොන්ස් රෙමි එකක්. ඊට අමතරව ඉතාලියේ මෙත්‍රොපොමන්ත කොර්තෝ කියන පාදුවා නගරයේ තියෙන සිනමා උලෙලේ මට ලෝක චිත්‍රපට 165ක් කරයා යමින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හම්බ වුණා. ඉතින් ඒ වගේම තව ලන්ඩන් ජාත්‍යන්තර සිනමා උලෙල, ටොරන්ටෝ ජාත්‍යන්තර ලෝක සිනමා උලෙල, ඊළඟට මෙල්බන් ජාත්‍යන්තර සිනමා උලෙල සමගාමී වෙන මෙල්බන් ඉන්දියන් සිනමා උලෙල, ඇතුළු තවත් රෝමය, මිලානෝ නගරය, ඊළඟට ජර්මනි මියුනිච් නගරය, ඊළඟට ඔයගේ ගොඩක් රටවල් සරල තියෙන උලලවල් කීපයකට මේක උලලවල් 10ක් විතර නියෝජනය කරා ඇත්තටම. ඉතින් ලංකා පැත්තෙන් මේක පළවෙනිම වතාවට අපේ ප්‍රේක්ෂකයන් ගාරයට මේක ගියා ලංකාවේ උලලවල් උලලකට. ඉතින් ඉතිරිදිත් තවුලලකට එන්න තියෙනවා ලංකාවේ.
හොඳයි, අපි කතා බහ කරමින් පසු වන්නේ සිනමා ශිල්පී නුවන් ජයතිලක සමග ඔහුගේ කුළුඳුළු සිනමා නිර්මාණය වන සුළඟාප රැගෙන ආවේ සිනමා සිත්තම 58 වෙනි ආසියානු පැසිෆික් සිනමා උලෙලේ 2018 බෙස්ට් ස්ටෝරි තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරිපත් වෙලා තිනවා. ඒ පිළිබඳව තමයි අපි කතා බහ කරමින් පසු වන්නේ SBS සිංහල වැඩසටහනේ. නුවන්, දැන් අපි ලංකාව දිහාට හැරුණොත් එහෙම යාපනය අන්තර්ජාතික සිනමා උලෙලේදී තිරගත වීමට නියමිතයි කියලා අපිට ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අපි ඒ පිළිබඳව පොඩ්ඩක් කෙටි සඳහනක් කරමු.
පසුගිය මාසයේ කොළඹ පැවති පෙරණ චිත්‍රපට උලෙලේදී මෙය සමාරම්භක චිත්‍රපටය වෙමින් තරගාවාරී අංශයේ හෙට දවසේ සිනමාව පිළිබඳ ඉන්න නවක අධ්‍යක්ෂකවරුන්ගේ අංශයෙන් මේ චිත්‍රපට උලෙලේ සමාරම්භක චිත්‍රපටය වෙමින් මේක තිරගත වුණා ප්‍රථම වතාවට ලංකාවේ. ඊට අමතරව මේක තිරගත නොවුණත් මෙය පසුගිය සරසවි චිත්‍රපට උලෙලේ ඒත් හෙට දවසේ සිනමාව වෙනුවෙන් තරඟ වදින අධ්‍යක්ෂකවරුන්ගේ සම්මානය ආදර ලෙස දේවිස් පීරි සම්මානය වෙනුවෙන් මේක තරඟ වැදුණා. නමුත් එතනදී නම් පොදු ප්‍රේක්ෂකයන්ට මේ තිරගත වීමක් සිදුනේ නැහැ. ජූරිය සමයි මේක බැලුවේ. ඇත්තටම යාපනයේ චිත්‍රපට අන්තර්ජාතික උලෙලේදී ඇත්තටම ඒක ඔක්තෝබර් මාසේ පළවෙනි සතියේ යාපනයේ නගරේ පැවැත්වෙන්නේ මේ උලෙල. මේක කිලිකීප වතාවක්ම මේ චිත්‍රපට උලෙල ලංකාවේ පවත්වලා තියෙනවා. දැනට ඒකට ලෝක මට්ටමින් අවධානය ලැබිලා තියෙනවා. මොකද ඒක හොඳ ජාත්‍යන්තර උලෙලක ලක්ෂණ දැන් වෙච්චි තෙන්නමින් ඇය ජාත්‍යන්තර උතුර ඉතාම හොඳ තහවුරු කිරීමක් ලබාගෙන තියෙන චිත්‍රපට උලෙලක්. ඉතින් එතනදී මේක මෙතන විශේෂ සිනමා දැක්මක් සිද්ධ වෙනවා. ඉදිරියේ තව චිත්‍රපට උලෙලවල් කීපයකදී ලංකාවේදී මේ චිත්‍රපටය දකින්න පුළුවන් වේවි.
හොඳයි, වන් දැන් ඊළඟට නැගෙන ප්‍රශ්න තමයි මේ ශ්‍රී ලංකාවේ මේ සිනමා පටයේ තිරගත කිරීමේ අපේක්ෂාව තියෙන තව කොපමණ දුරින්ද කියලා.
ඇත්තටම මේ චිත්‍රපටය හදන්නකොටම කර්මාන්තයේ තිබුණු විශාල අගතීන් ගොඩාරියක් මම මේකෙදි අධ්‍යයනය කරලා, මොකද සිනමා කර්මාන්තයේ වේගෙන් කඩා වැටෙන වෙලාවක තමයි මම සිනමාව වෘත්තිය කරගන්නේ. ඉතින් මම ඒක දැකලා තමයි මම ඒකට ආවේ. එතකොට මම ලංකාවේ ජීවත් වුනේ. එතකොට කොහොමද මම තීරණය කළා තිබුණා මේක ලංකාවේ තිරගත කරන එක මගේ සිනමා නිර්මාණයේ ප්‍රේක්ෂකාගාරයට ගෙනියන එකේ අවසානම අදියර කියලා තමයි මම හිතාගෙන මම නිර්මාණ කරේ. මම හිතුවේ ඊට ප්‍රතිවිකල්පව ජාත්‍යන්තර උරේලවල් වල සහ චිත්‍රපටි මාකට් වල ඒ වගේම චිත්‍රපටි රස විඳින වෙනත් අවකාශයන් වල මේක ලෝකයේ මට්ටමේ මේක ප්‍රදර්ශනය කරනවා කියලා කියන හැඟීම තිබිලා තමයි මම ලංකාවේ අන්තිමට හෝල් වලට මේක එනවා කියලා හිතුවේ. ඉතින් මේ ඒ මොහොතට දැන් මම ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ තත්ත්වය ඉතාම නරකයි දැන් වෙච්චි. චිත්‍රපටි 80ක් යට මගේ චිත්‍රපටි විශාල පෝලිමක ඉන්නවා. මම හිතන්නේ මාස 3ක් වගේ දින 100ක් වගේ චිත්‍රපටයකට සාමාන්‍යයෙන් හම්බ වෙනවා මේ පොදු එකඟතාවය අනුව. ඉතින් එහෙම බැලුවොත් එහෙම අවුරුදු චිත්‍රපටි 4ක් විතර වගේ තමයි එන්න පුළුවන්. උපරිම 4ක් හෝ 6ක්. ඉතින් මේක විවිධ හේතුත් එක්ක 10ක් 12ක් බවට පත්වලා තියෙනවා. ඉතින් ඒ බැලුවොත් මගේ චිත්‍රපටය තව ඉදිරියට මම හිතන අවුරුදු 6කටත් වැඩි එහා ගිහිල්ලා තියෙනවා. මේක තිරගත වෙන්න තියෙන කාලය සාමාන්‍ය ක්‍රමවේදයේ දිහා බැලුවොත් එහෙම. ඉතින් එතකොට මේක 2013 මේක හදන්න පටන් ගත්තේ. එතකොට දැන් වෙද්දී 2018 වෙනකොට මේක නිෂ්පාදන කටයුතු ඔක්කොම අවසන් වෙලා මේක ජාත්‍යන්තර රුලනවත් ඔලත් අවුරුදු දෙකක් ඉවර වෙලා මේ චිත්‍රපටය දැන් අවුරුදු පහක් සම්පූර්ණ කරලා ඉවරයි. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපාපු කුඩා ළමයා අවුරුදු 5යි හිටිය ළමයා දැන් අවුරුදු 10ක බද්ර යෞවනයෙකුත්, ඊළඟට අවුරුදු 10ක හිටිය ළමයා දැන් අවුරුදු 15ක තරුණ ගැටවරයෙකුත් බවට පත් වෙලා ඉවරයි මේ චිත්‍රපටියත් එක්ක, මේක කාලයත් එක්ක. ඉතින් කෙසේ නමුත් මේක තියෙන ඊළඟ දේ තමයි දැන් ලංකාවේ සිනමාවේ ඉතිහාසයේ සම්ප්‍රදායක් තිබුණා ජාත්‍යන්තරය ජයගෙන ආපු චිත්‍රපටි වලට මේ පෝලිං වලට මේ යටව නොවෙනමින් ඉදිරියට එන්න අවශ්‍ය ඉඩකඩ ලබා දෙන සම්ප්‍රදායක් අපේ රට ඇතුළේ තිබුණා. ඒකින් නෛතික ප්‍රාකාරවත් සිනමා කර්මාන්තයේ සම්බන්ධ වෙන නීතිරිකලාසුද කිසියම් සටහනක් තියෙනවා එක තැනක මේ මෙහෙම මෙවැනි අවස්ථාවක් ලබා දෙන්න ඕනි කියලා කියන එක. ඉතින් ඒ අවස්ථාව ලබා දෙමින් චිත්‍රපටි ගණනාවක් ලංකාවේ එහෙම ප්‍රදර්ශනය වෙලා තියෙනවා. දැන් මම නම් වශයෙන් සඳහන් කරොත් මට මතක හැටියට මම ලංකාවේ ඉන්න කාලේ මට මතකයි බඹරවලල්ල කියලා කියන චිත්‍රපටියත් එහෙම ජාත්‍යන්තර සම්මානයක් අත් ගාම මෙහෙම ඉදිරියට එන්න හම් වුණා. ඊළඟට මට ඊළඟ මතක වෙන චිත්‍රපටිය තමයි ශනීගේ කතාව කියලා කියන චිත්‍රපටිය මට මතකයි එහෙම අවස්ථාව ලබා ගත්ත. දැන් ඉතාම ආසන්නයේ බිම අවස්ථාව ලබා ගත්ත චිත්‍රපටිය තමයි දැවෙන විහඟුන් කියන සංජය පුෂ්පකුමාරගේ චිත්‍රපටිය. මේ චිත්‍රපටිය අතරම මේ පෝලිං ගස්සල්ල තියෙන්නේ, මේ පෝලිං තියලා තියෙන්නේ මේ චිත්‍රපටි සෙන්සර් කරලා නැත්තම් මේ ජාතික රැකුම් පාලන මණ්ඩලයේ සහතික ලබාගත් නිර්දේශ ලබාගත් චිත්‍රපටි පිළිවෙල තමයි මේ චිත්‍රපටි වර්ග කරලා තියෙන්නේ, මේ පොලිමේ තියලා තියෙන්නේ. ඉතින් ඒ මගේ චිත්‍රපටි ඉතාම සමාන කාලේ ඉතාම සමීප කාලයේදී ඒ ලිස්ට් එකේ තිබුණ එකක් තමයි දැවෙනේ වැංගුම්. ඉතින් දැවෙනේ වැංගුම් ඇත්තටම එන්න පුළුවන් වුණේ ඉතාම නිර්මාණකරුවා වාසනාවන්තයි සහ ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ රජයේ නිලධාරීන්ට. ඒක අවස්ථාව දෙන මේ චිත්‍රපටය ඉදිරියට මම හිතන්නේ මගේ චිත්‍රපටයේ තන්නේ ඒ වගේ මේ ඉදිරියට එන්න තියෙන ඉතාම සම්භාවිතාව ඉතාම ළඟක තියෙන එකම දේ තියෙන මම හිතන්නේ ඒක පස්සට යනවා ඇත්තේ. ඒක මම උත්සාහ කර අවස්ථා කීපයකින් ඒ විදිහට එන්න. නමුත් ඒක ඉතාම පසුබැස්සා. ඒක හේතුව මම හිතන්නේ මම ලංකාවේ නැති හින්දා වෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකද ප්‍රායෝගිකව මේ නිලධාරීන් එක ගිහින් රජය ආයතනවලත් එක ගිහින් ගනුදෙනු කරන්න ප්‍රායෝගික මට්ටමින් කිසියම් කෙනෙක් කවුරුහරි ඉන්න ඕනේ කියලා මට දැන් දැනෙමින් තියෙන නිසා ඉදිරියේදී මම ලංකාවට යන්න තීරණය කළා දිනවා. සැලකිලිතු කාලයක් ජීවත් වෙන්න චිත්‍රපටිය මෙහෙම සිනමාල් වලට ගිහින් උදාහරින්න. ඉතින් මම හිතනවා ඉදිරියේදී මගේ චිත්‍රපටි තාම මෑතකදී මේක සිනමාල් වලට ඒවි. මොකද අධිකරණ ජනාධිපතිතුමා ඉංගලන්තයට පැමිණිපු වෙලාවේ මම එතුමාව පුද්ගලිකවම ගැසීමින් එතුමා සමග සාකච්ඡා කරා මේ ලිපියක් මාර්ගයෙන් මේ චිත්‍රපටිය පිළිබඳව මේ තියෙන කොහොමද මේ කාරණා ටික මේ එතුමාගේ අස්සමෙන් මට නැවත පිළිතුරු ලිපියකුත් ලැබිලා තියෙනවා. මේක වහම කඩිනමින් මේක සිනමාහල් වලට මුදාහරින්න ඕනේ, මේකේ තියෙන වටිනාකමත් එක්ක සහ මේක ලබාගෙන තියෙන ජාත්‍යන්තර ඇගයීම් එක්ක කියලා. ඉතින් මම ඒක ඒ තොරතුරු මම චිත්‍ර සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු කර්මණ්ඩලයට මේ යනකොට මම ලබා දීලා තියෙනවා. නමුත් මම කියන්න නැවත මේක මේ දේවල් පසුබහිනවා. මම දන්නේ මොකද්ද හේතුව කියලා. ඉතින් මම හිතන්නේ කවුරුත් මේ වෙනුවෙන් වැඩ කරන්න කෙනෙක් ෆුල් ටයිම් කෙනෙක් එතන නැති නිසා වෙන්න ඇති කියලා මම සැක කරමින් මම ඉතාම ඉක්මනින් ලංකාවට යන්න ඉන්නවා. ළඟදීම මේ වෙනුවෙන් ගිහින් නැවතිලා මේක එළියට ගේ.
හොඳයි, මම හිතන්නේ ලංකාවේ සිනමා රසිකයන්ට නුවන්ගේ මේ කුළුඳුළු සිනමා නිර්මාණය නුදුරේදීම දකින්නට වරම් වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි කතා බහ කරමින් පසු ඒ අදවසේදී SBS සිංහල වැඩසටහනින් නුවන් ජයතිලකගේ සිනමා නිර්මාණයක් වෙන සුළ ංගාප රැගෙන ආවේ සිනමා සිත්තම 58 වෙනි ආසියානු පැසිෆික් සිනමා උළෙලේ 2018 බෙස්ට් ස්ටෝරි කියන තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරීපත් වෙලා තිනවා. එයයි නිමිත්ත වුණේ අද දවසේදී අපේ කතාබහට. අපේ නුවන් සම්බන්ධ කරගත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවරේ ඉඳලා. නුවන් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපිත් සමග එකතු වෙලා මේ අදහස් බෙදා හදාගත්තාට. අපිට ලබන ඔක්තෝබර් මාසයේදී මේ ආසියානු පැසිෆික් සිනමා උළෙලේ ඔබේ චිත්‍රපටයට හිමි තැන පිළිබඳව ප්‍රතිඵල දැනගන්නට හැකියාවක් ලැබේවි. අපි ඒ පිළිබඳවත් කතා බහ කරමු. එහෙනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුබ ප්‍රාර්ථනා කරනවා ඔබේ සිනමා අනාගතයට තව තවත් වැඩි වැඩියෙන් ජාත්‍යන්තර සම්මාන ලැබලා සම්මාන ඇගීම් වලට පාත්‍ර වෙලා හොඳ සිනමා කෘති අපේ ලාංකේය ප්‍රේක්ෂකයන් වගේම ලෝක ප්‍රේක්ෂකයන්ටත් දායාද කරන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි ඔබටත් මේ අවස්ථාව ලබා දුන්නාට.